ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුම හිමනම් දැන් අපි මෙතැන් සිට ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබදැසනක් මනෝජ්.
අයිබෝවන් සුබදැසනක් දිලුක්ෂි.
ශ්‍රී ලංකාවේත් ඒ වගේම අවට කලාපීය රටවල් වලත් විශේෂිත අවධානයකට යොමුණු කාරණාවකින් අද අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඒ තමයි චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය. ඔබ දන්නවා මේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මේ මිත්‍ර සබඳතාව සම්බන්ධව ඉන්දියාව ඇතුළු කලාපීය රටවල් අවධානයෙන් සිටින්නේ. ඉතින් චීන විදේශ අමාත්‍යවරයාගේ මේ හදිසි සංචාරය සහ එහිදී සිදුවුණු දෑ පිළිබඳව මුලින්ම අපි කරුණු සාකච්ඡා කරලා ඉදිබුමු මනෝජ්.
පොදුලක්ෂය චීනයත් ලංකාවත් අතර අවුරුදු 65ක රාජතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්න සිද්ධ වුණු හමුවක් සහ චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීමක් හැටියට මේ හමුව සඳහන් වෙලා තිබුණා. කොවිඩ් වසංගතයට මූණ දෙන කාලයේ චීනයෙන් ලැබුණු ආධාර වෙනුවෙන් ලංකාව ස්තුතිවන්ත වෙන බව ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් සයිනෝෆාම් එන්නත් ලබා දෙමින් චීනය දක්වපු සහයෝගයක් එහිදී විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. දැන් නව සාමාන්‍යකරණයක් ඇතිවෙන නිසා චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට එන්න සහාය වෙන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයා කරලා තිබුණා. සංචාර කර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබලා තියෙන නිසා ඒත් එක්කම දැන් මේ වෙලාවේ තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් විදිහට ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරන්න තියෙන හැකියාව ගැන අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒක ලංකාවට සහනයක් වෙන බව ජනාධිපතිතුමා පෙන්වා දීලා තිබුණා. ඒ වගේම චීනයෙන් සිද්ධ කරන ආනයනවලදී සහනදායි වෙළඳ ණය ක්‍රමයක් ලබා ගන්න පුළුවන්ද කියන එක ගැනත් අවධානය යොමු කරලා තිබුණා. ඒ වගේම යලිත් ලංකාවට පැමිණීම ගැන චීන විදේශ අමාත්‍යවරයා සතුටු වෙන අතරෙම ලංකාවේ ජනාධිපතිවරයාට චීනයට එන්න කියලා ආරාධනාවක් කරලා තිබුණා. ඒත් එක්කම කොළඹ පෝර්ට් සිටිය වරාය නගරය අපි දන්නවා චීන ආයෝජනයක් විදිහට සිද්ධ වුණේ. එහි ඇවිදින මන්තීරුවක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුත්ත සිද්ධ වුණා. චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ඔබ දන්නවා වරාය නගරේ ලංකාවේ සෑහෙන ආන්දෝලනයට තුරුදුන් මාතෘකාවක් බවට පත් වුණා. කොහොමුණත් ඒ ගොඩනැගිලි ඉදි කරන්න කලින් ඇවිදින මන්තීරුව විවෘත කිරීම චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඒ වගේම කවුරුත් කතා නොකරපු ටිකක් අභ්‍යන්තරයේ සාකච්ඡා වුණු කාරණයක් තමයි කොවිඩ් අතරේ චීනයෙන් ලංකාවට වෛද්‍ය සිසුන් පිරිසක් ආවා සහ වෛද්‍ය සිසුන් චීනයට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න සූදානම්ින් සිටියත් ඔවුන්ට චීනයට යන්න අවස්ථාවක් දීලා තිබුණේ මේ අග්‍රාමාත්‍යවරයා හම්බ වෙච්ච වෙලාවේ මේ පිළිබඳ ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයා කරලා තිබුණා. ඒ අනුව විදේශ අමාත්‍යාංශයත් එක්ක චීන තානාපති කාර්යාලයේ කටයුතු කරලා ඒකටත් අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම චීන විදේශ අමාත්‍යවරයා සිද්ධ කරලා තිබුණා. ඉතින් මේ වගේ සුවදතා සහ අවබෝධතා කිහිපයක් සමග අවුරුදු 65ක් චීන ශ්‍රී ලංකා රාජසාන්තික සම්බන්ධතාවලට පිරීම නිමිත්තෙන් මේ සැමරුමක් හැටියටත් මේ සංචාරය සඳහන් වෙලා තිබුණා.
තවත් විශේෂිත අවධානයකට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා මේ ගෙවිලගේ සතියේ. හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතාට අත්තුණු ඉරණම. ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ඔහුට අහිමි වුණා. ඔහු ඉන් ඉවත් කළා. හේතුව විදිහට වාර්තා වන්නේ රජයේ විවේචනයට ලක් කිරීම. මෙහි අභ්‍යන්තරික කාරණා සම්බන්ධව මම ඊළඟට අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්. මොනවද අපිට වාර්තා වන්නේ මේ තිරේ පිටුපස තොරතුරු විදිහට?
ඔව්, දැන් අපි දන්නවා සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් පළවෙනි අවස්ථාවේ හම්බුනේ මහනුවර දිවුරුම් දෙන වෙලාවේ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයට අදාළ වගකීම සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයාට හම්බුනේ. ඊට පස්සේ අලුත් අවුරුද්දේදී ඔහු පොළට ගිය වෙලාවේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කරා මේ වෙලාවේ රටේ තත්ත්වය පිළිබඳව බඩුවල ගණන් කොහොමද කියන ප්‍රශ්නයක් ඇහුවා මාධ්‍යවේදියා. එහිදී සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයා කිව්වා බඩු ගණන් වැඩි වෙළඳ ඇමති කෘෂිකර්ම ඇමති ෆේල් කියලා. මේක අපි දැක්ක පෞගේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වෙනවා. ආණ්ඩුවම නියෝජනය කරන මැති ඇමතිවරු ආණ්ඩුව ෆේල් කියලා ප්‍රසිද්ධියේ විවේචනය කරනවා නම් කොහොමද උන් ආණ්ඩුවේ ඉන්නේ සහ කොහොමද ඒ වගේ ප්‍රශ්නවලට තමන්ගේ අයට උත්තර දෙන්නේ කියලා ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රශ්න කරන්න ගත්තා. මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණාට සුසින් ප්‍රේමජයන්ත ඇමතිවරයා අයින් කරන බවක් එතන කියලා තිබුණේ නැහැ. කොහොමනත් එකවරම ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව ඔහු දුරෙන් ඉවත් කරන්න තීරණය කළා. ඔහුගෙන් ඇහුවා මේ ඉවත් කිරීම සිද්ධ වුණේ කියලා. ඔහුගේ ජනාධිපතිවරයාට පූර්ණ බලතල තියෙනවා ඉවත් කරන්න ඇයිද කියලා කියන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ ඉවත් කිරීමෙන් පස්සේ අපි දැක්ක ඔහු අමාත්‍යංශයෙන් පිට වෙලා යනවා. ත්‍රිවිල් එකකින් තමයි ගෙදර ගිහිල්ලා ඔහු අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවලතා බණ්ඩාරනායක සමරුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ ඉවත් වීම බොහෝ දිනකට ප්‍රශ්නයක් වුණා. මොකද ආණ්ඩුව විවේචනය කරන තවත් මැතිවරු රාශියක් හිටපු නිසා ඔහු ඉවත් වීමෙන් පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔහුට කතා කරලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කතා කරලා තිබුණා. සුසිල් ප්‍රේමජයන්ත මැතිවරයාට ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා පස්සේ තීරණය කරනවා කියලා. ඒ වගේම ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීම සිද්ධ වෙලා තිබුණා. මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා පිස කුටියාරච්චි මන්ත්‍රීවරයා. මේක එකවරම දෙල්කඳ පොලේ කරපු ප්‍රකාශයේ නිසා නෙමෙයි තීරණය ගත්තේ. ඔහුගේ ක්‍රියාකලාපයේ බුද්ධිංශ තොරතුරු වාර්තා කරලා තිබුණේ ඒවත් පදනම් කරගෙන තමයි කියලා මේ තීරණය අරගත්තේ. කොමුණා තාණ්ඩු විවේචන කරපු බොහෝ දිනක් අතරේ සුසිල් ප්‍රේමජයන්ත මැතිවරයාට හිටි හැටි රාජ්‍ය මැතිකම අහිමි වුණා.
අපි දැක්ක පසුගිය කාල සීමාවේදී රජයේ විවේචනය කරන රජයේම ඇතුළේ ඉන්න මැති ඇමතිවරුන්ගේ මේ කතාවට අමතරව මේ රජයේ හවුල්කාර පක්ෂ විසිනුත් රජයේ විවේචනය කරමින් සිටින ආකාරයක් ප්‍රමුඛයෙන්ම වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදගත් වෙන දිනයක් පහු වුණා මේ කෙවිලා ගිය සතියන්තේ. 8 වෙනිදා සෙනසුරාදා බණ්ඩාරනායක ජන්ම සැමරුම ඉයදිලා තිබුණා. එදාට මේ දෙපිරිසක් එකතු වෙලා ජන්ම සැමරුම සමරලා තිබුණා SWRD බණ්ඩාරනායක මහතාගේ. ඔහුගේ දියණිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක පැත්තකින්, අනිත් පැත්තෙන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා. දැන් දෙපිරිසටම කට්ටි දෙකක් සම්බන්ධ වෙලා තිබුණා. දෙපිරිසම යම් යම් විවේචන එල්ල කරගනිමින් තිබුණා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. මා කැමති මනෝජ් එතනදී මතුවුණු කාරණා පිළිබඳවත් මීළඟට ඔබෙන් සවිස්තරාත්මකව කරුණු දැනගන්න.
ඔව්, අපි දැක්ක බණ්ඩාරනායක ජන්මදිනය දෙවිදිහකට පහුගිය කාලේ සමරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට වර්තමාන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම වෙනමත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරේ වෙනමත් මේ සමරුම් සිද්ධ කරනවා. මේ වතාවෙත් ඒක තමයි උනේ. ජන්මදිනය සමරන්න තමන්ගේ තාත්තගේ වනත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමකු ඇවිල්ලා මේ අවස්ථාවට සහභාගී වුණා. විශේෂත්වය තමයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක ඒ අවස්ථාවට ආවා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමතිවරයා හිටියා, සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය අමතිවරයා, චන්දිබ වීරක්කොඩි මන්ත්‍රීවරයා, කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා, ඒ වගේම ජීවන් කුමාරතුංග හිටපු මන්ත්‍රීවරයා, අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා කණ්ඩායමක් ඒ අවස්ථාවේ හිටියා. කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය ටිකක් බරපතලයි. ඔවුන් හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයි. ඔහුට පාර්ලිමේන්තුවට එන්න උවමනාවක් තිබුණා. ඉල්ලන්න තැනක් නැති නිසා තමයි සමග ජන බලවේගයෙන් ඡන්දෙ ඉල්ලුවේ. නමුත් සමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ සඳහන් කරා. ඊට පස්සේ තමයි මේ උත්සවය ඉවරුණාට පස්සේ ඒතර තියෙන සැරසිලි පවා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සමග පැමිණි කණ්ඩායම ඉවත් කරන තිබුණා. ආයමත් සැරසිලි සිද්ධ කරලා තමයි බණ්ඩාරනායක සමාධියේදී මේ ගාලු මෝදර පිටි ඉස්සරහා පිටි සමාධියට පුෂ්පෝපහාර දැක්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. මේ අවස්ථාවේදී විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විශේෂ දේශපාලන පක්ෂයක්. ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණයත් එක්ක බොහොම ජවයකින් වේගයකින් පක්ෂය සංවිධානය කරගෙන යනවා. රටට ජනතාවට අලුත් ගමනක් යන්න උවමනා වෙලා තියෙනවා. තමන් ඒ කටයුතු කරපු ආකාරය අනුව තමයි කලකිරෙන්නේ නැතුව ශක්තිමත් ඉස්සරහට ගිහින් තමයි සැරට කතා කරපු ඉද තමයි ජනාධිපති වෙලා තියෙන්නේ. ඒ හින්දා තමන් මේ රටේ සතුටින්ම ඉන්න දේශපාලනඥයා කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා. ඉතින් මේ කරපු ප්‍රකාශ ඔබ කිව්වා වගේ විවේචනාත්මක අදහස් බවටත් පත් වුණා. මොකද ඒ වගේ ප්‍රකාශයක් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්න කියලා එකට ආණ්ඩුවෙන් චෝදනා එල්ල වෙනවා. අනිත් පැත්තෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරේ චෝදනා කරනවා. මේ දෙක මැද්ද ඉඳගෙන කරපු අදහස් දැක්වීමක් විදිහට ඔව් එතනදී කරපු අදහස් දැක්වීමක් සඳහන් වුණා.
හොඳයි අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු නැවතත් කතාබහ කරන්නට සම්බන්ධ වෙමු.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි අපි නැවතත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු කතාබහ කරන්න එකතු වෙමු සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුම සමගින්. මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල සූදානමින් සිටින අපිට මීළඟට ප්‍රමුඛයෙන් වාර්තාවන කරුණු පිළිබඳව අභ්‍යන්තරික තොරතුරු හෙළිදරව් කරන්න. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව මේ වින්දිතයන් නඩුවක් ගොනු කළ තිබුණා අදාළ වන්දි ඉල්ලමින්. ඒ නඩුව කැඳවලා තිබුණා පසුගිය සතියේ. නඩුවට මොකද වුනේ? එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැවැන්ත චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මොනවද දුන්නු තීන්දුව? අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කැමති මීළඟට.
පාස්කු ප්‍රහාරය නිසා ජීවිත නැති වුණු අයගේ ඥාතීන්, ආබාධිත වෙච්ච අය, තුවාල ලැබපු අය, තමන්ට වන්දි අය කරලා දෙන්න කියලා ඉල්ලලා ගොනු කරලා තියෙන නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරලා තමන් වේ චෝදනාවලින් නිදහස් කරන්න කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරපු ඉල්ලීම කොළඹ දිසාධිකරණය ප්‍රතික්ෂේප කරා. මෝසමක් ගොනු කරලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වුවා ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාෆා. ඔහු කිව්වේ මේ නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නැතුව පවරලා තියෙනවා. සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරපු වෙලාවේ මේ නඩු ගොනු කරලා තිබුණෙත් නෑ. පස්සේ තමයි මේ ගොනු කිරීම සිද්ධ කරලා තියෙන්නේ. මේ ප්‍රහාරය ගැන ඔහු දැනගෙන හිටිය කියන උපකල්පනය මත තමයි මේ නඩු පැවරීම සිද්ධ කරලා තියෙන්නේ කියලා ජනාධිපති නීතිඥවරයා සඳහන් කරා. මේකට කලින් ත්‍රස්ත ප්‍රහාර රටේ සිද්ධ වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන විතරක් නඩු පවරනවා නම් මේක තමන් බලයට එන්න කලින් සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරවලට එරෙහිවත් ඒ හිටපු ජනාධිපතිවරුන්ටත් නඩු පවරන්න ඕන කියලා ජනාධිපතිවරයා උසාවියේදී කිව්වා. කොමනක් මේ පාස්කු ප්‍රහාරය නිසා අගතියට පත් වෙච්ච අය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා පෙනී හිටියේ. ඔහු අධිකරණයට කිව්වේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරන මේ ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදනවලට අටහැණි කියලා තිබුණා. නමුත් මේ ප්‍රහාරය එල්ල වෙනවා කියලා කලින්ම තොරතුරු ලැබිලා තිබුණා. ඒ හින්දා සාධාරණ හෙළිදරව් වීමක් මෙහි තිබුණු නිසා නඩු පැවරීම සිද්ධ කරා කියලා ශමිල් පෙරේරා ජනාධිපති නීතිඥවරයා සඳහන් කරා. ඉතින් මේ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි අධිකරණයෙන් නීතිඥවරයා ඉල්ලුවේ. ඉතින් ඒ අනුව තමයි මේ නඩුව කොළඹ දිසා අධිකරණය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මේ කරුණු දැක්වීම හමුවේ.
ජනතා විමුක්ත පෙරමුණේ යම් සූදානමක් තියෙන වගට ආරම්භ වෙනවා. විශේෂයෙන්ම නව පොදුජන ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුළින් ජනතාව ඒකරාශී කර ගැනීමේ ව්‍යායාමයක් සඳහා. මොකක්ද මේ ජනතා විමුක්ත පෙරමුණේ මේ ලකලැස්ති වෙන මේ කාරණාව මනෝජ්?
ඔව්, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරලා අලුත් පොදුජන ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කරනවා කියලා ජනතා විමුක්ත පෙරමුණ නායකවරයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. වෘත්තීය සමිතී කලාකරුවෝ මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක් එක්කර ගනිමින් මේ කණ්ඩායම පිහිටුවනවා කියලා තමයි ඔහු කිව්වේ. ඉතින් අපි දකිනවා සමාජයේ යම් කතාබහක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය ගැන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණක් දැනින් තැනට ගිහිල්ලා රටවටේ ගිහිල්ලා යම් සංවිධාන කිරීම සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි දැන් කෙටි කාලයක් ඇතුලේ, අවුරුදු දෙක තුනක් වැනි කාලයක් ඇතුලේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේම දේශපාලනය සිද්ධ කරන ආකාරය පිළිබඳව ජනතාව දැකලා තිබුණා. යහපාලන ආණ්ඩුව පරාජයට පත් වුණා. වර්තමාන ආණ්ඩුවත් කොවිඩ් නිසා දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ අර්බුදය සමාජයේ සාකච්ඡා වෙන වෙලාවේ විකල්පයක් පිළිබඳව අදහස් දරන පිරිස් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය පිළිබඳව යම් සාකච්ඡා තියෙනවා. එවැනි වෙලාවක තමයි අපි දැක්කේ කලාකරුවෙක් වෙන්න පුළුවන්, ජනමාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන්න පුළුවන්. ඔවුන් එක්කාසු කරගෙන ජාතික ජනබල වේගය ආයිමත් ශක්තිමත් කරන්න පෞගේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරමින් හිටියා. පෞගේ දවසක විජිත කේරත් මන්ත්‍රීවරයාක් කිව්වේ මේ ඉන්න දේශපාලන ධාරාවේ ඉන්න සියලු දෙනාම කුරු නෙමෙයි, එවැනි එසේ නොවන කණ්ඩායම් සමගත් තමන් සාකච්ඡා කරන්න සූදානම් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාත් පෞගේ දවසක ගෝ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් කියලා. ඉතින් මේ සියල්ලට ප්‍රතිචාර දක්වමින් තමයි අර අදහස් දක්වීම සිද්ධ වුණේ. දේශපාලන ව්‍යාපාරත් එක්ක කණ්ඩායම් එක සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට සූදානම් බව ඔවුන් කියලා තිබුණා. ඉතින් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ශක්තිමත්ව සූදානම් වීමේ අදහසින් ඔවුන් සංවිධාන වෙන ආකාරයක් රට ඇතුලේ පේන්න තියෙනවා මේ මොහොතේ.
අද අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ කාලයක් තිස්සේ කතාබහට ලක්වෙමින් තියෙන ඒ වගේම ආందోళනාත්මක කාරණාවක් බවට පත්වෙමින් තාමත් විසඳුම් සොයමින් සිටින ත්‍රිකුණාමල තෙල් ටැංකි නැවත ලබා ගැනීමේ කාර්යාවලිය සම්බන්ධව මට මතකයි මේ කැබිනට් අමාත්‍යවරයා උදේ ගමන්පිල මහතා කිව්වා මේ ලේසින් බෑ ඉන්දියාවත් එක්ක මේක සාකච්ඡා කළා ශ්‍රී ලංකාවට මේ තෙල් ටැංකි නැවත ලබා ගන්න කියලා. හැබැයි දැන් අපිට වාර්තා වෙනවා යම් සමාගමක් පිහිටවලා ඒ හරහා මේ තෙල් ටැංකි බහුතරයක් ලංකාවට ලබා ගන්න කටයුතු කරලා තියෙනවා කියලා. හැබැයි විපක්ෂය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් දක්වනවා. මේ ක්‍රියාවලිය සාධාරණ නැහැ, මෙතන තියෙන්නේ වෙන ගේම් එකක් කියලා. මොකක් තමයි මනෝජ් මේ සිදුවීම් දාමය?
ඔව්, දැන් අලුත් සමාගමක් පිහිටවලා තියෙනවා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් කියලා පෞද්ගලික සමාගමක්. මේ යටතේ තෙල් ටැංකි 61ක් ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක එකතු වෙලා සංවර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ අලුත් ගිවිසුමත් එක්ක තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් නීතිගරු සංස්ථාවට අයිති වෙනවා. ටැංකි 61ක් අලුතෙන් පිහිටවපු ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් කියන සමාගමට අයිති වෙනවා. ටැංකි 14ක් IOC සමාගමට අවුරුදු 50ක කාලයකට බදු දීලා තියෙනවා. ඉතින් මේ තියෙන ටැංකි 99 ඉන්දියාවම පරිහරණය කරනවා, නමුත් ලංකාවට කටයුතු කරන්න අවස්ථාවක් නැහැ කියලා ලොකු සාකච්ඡාවක් තිබුණා. නමුත් මේ බදු ගිවිසුම් එක්ක ලංකාවට මේක අරගෙන කටයුතු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි අලුත් සමාගම පිහිටුවලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට මේ කොටස් වලින් 151කුයි ලංකා IOC සමාගමට 149කුයි තමයි මේ ක්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් කියන සමාගම ඒ ක්‍රියාකාරීත්වය බැලුවම පස්සේ සිද්ධ වෙන්නේ. එතන එතකොට යම් බහුතර බලයක්, ඒ කියන්නේ ඛනිජ තෙල් සංස්ථාවට 151ක බලයක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් කියන සමාගමත් එක්ක තිබුණට තවත් ටැංකි 14ක බලය ලංකා IOC සමාගමට තියෙනවා. එහෙම බැලුවට පස්සේ යම් වැඩි බලයක් ඉන්දියානු සාධකයේ පැත්තට යොමු වෙනවා නේද කියන අභ්‍යන්තරයක් මේ කතාව ඇතුලේ තියෙනවා. මේක අපි දැක්ක දැන් විපක්ෂය මතු කරලා තියෙනවා. ත්‍රිකුණාමලයේ උද්ඝෝෂණ පැවැත්වුණා, විපක්ෂ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා තිබුණා. කොහොමනම් ඒකට ප්‍රතිචාර දක්වලා විෂය භාර අමාත්‍යවරයා කිව්වේ ලංකාවට මෙහෙයුම් කටයුතු වලට එතනට ඇතුල් වෙන්න හැකියාවක් නොතිබුණු වෙලාවක අලුත් ව්‍යාපාරයක් එක්ව කරපු ව්‍යාපාරයක් එක්ක ඇතුල් වෙන්න ඉඩ තිබෙනවා කියන අදහස තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. ඉතින් මේකට විපක්ෂයේ විවේචන තියෙනවා, යම් අදහස් දක්වීම් තියෙනවා. අපි දැක්ක ආණ්ඩුව නියෝජනය කරන සමාජ ක්‍රියාකාරීනුත් මේකට ටිකක් විරුද්ධ මත පළ කරනවා. ඉදිරියේ තමයි මේකේ තත්ත්වය ගැන හරියට දැනගන්න පුළුවන්කම තිබෙන්නේ. තාම ගිවිසුම අත්සන් කරා විතරයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ ගිවිසුම කියවල බලලා ඊට අදාළ තීරණ පක්ෂයක් විදිහට ඉදිරියේදී ගන්න සූදානම් වෙනවා කියලා.
සෝතිය පළ කරමින් ඔබට සමුදෙනවා මනෝජ්. බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි එහෙමනම් හමු වෙමු ලබන සතියේ සඳුදා නැවත වතාවක්. ආයිබෝන්.
ආයිබෝන්. බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.